ගරු රංග බණ්ඩාර ඇමතුමා ඔබතුමාට විනාඩි 15යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ටියුෂන් පන්තියකින් පස්සේ කතා කරන්න හම්බෙච්ච එක පිළිබඳව බොහොම සන්තෝෂයි. පොඩි ළමයින්ට දේශන දුන්නාට රටේ නීතිය පිළිබඳව දන්නේ නැහැ. පොලිසියේ ඉන්න මිනිසුත් හිටපු මිනිසුත් රටේ නීතිය ගැන දන්නවා. ඒ නිසා අනවශ්‍ය දේවල් වලට පැටලෙන්නේ නැතුව වැඩ කටයුතු කරන්නට පුළුවන්. නීතිය දන්නේ නැති මිනිස්සු ගිහිල්ලා හම්බ කරන්න ජරාව කණ්ඩ ගිහිල්ලා අමාරු වෙట్లా හැමදාම උසාවි ගාන ඉන්නවා. ඕකයි රට රැත් වෙලා තියෙන ඉරණම. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මේ විවාදයේදී අනිත් කාරණා සියල්ලම පැත්තක තියලා රුපියලේ අව ප්‍රමාණී වීම පිළිබඳව තමයි විපක්ෂයෙන් කතා කරපු හැම මන්ත්‍රීවරයෙක්ම පාහේ කතා කරනවා අපිට දක්නට ලැබුණේ. මේ රුපියලේ අව ප්‍රමාණී වීම මේක ශ්‍රී ලංකාවට පමණක් බලපාපු සිද්ධියක් නෙමෙයි අද දවසේ තත්ත්වේ. හැබැයි අපිට ඉස්සරලා තිබුණ ආණ්ඩුව තියෙන මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව තියෙන යුගයේ මේක ශ්‍රී ලංකාවට විතරක් බලපාපු යුගයක් තිබුණා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අද මේ රුපියල අව ප්‍රමාණී වීම ඉන්දියාව 111කින් අව ප්‍රමාණ වෙලා තියෙනවා, ඉන්දුනීසියාව 109කින් අව ප්‍රමාණ වෙලා තියෙනවා, ඕස්ට්‍රේලියාව 0.2 8.2කින්, පිලිපීනේ පැසෝ 107.7කින්, ශ්‍රී ලංකාව අපි 107කින්, ඒ වගේම තුර්කිය 141.7කින්, ඒ වගේම කොරියාව 105.2කින් මේ ඩොලර එකට සාපේක්ෂක ඔවුනොන්ගේ මුදල් ආපාතයකට එහෙම නැත්නම් ආප්‍රමාණ වීමකට ලක් වෙලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එහෙමනම් අපේ සූරීන් යනවා, සූරීන් හිටියා නම් තමයි මම කැමති. අපරාධේ කරන්න දෙයක් නැහැ, නැති වුණත් කතා කරන්න එනවනේ. එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2011-2012 අවුරුද්දේ මේ රටේ අපේ රුපියල ඩොලරකට සාපේක්ෂව 108.9 ඉඳලා 112 දක්වා අව ප්‍රමාණය වෙලා තියෙනවා. එතකොට මේ සූරීන්ලා ආණ්ඩු කරපු කාලයේ තමයි 2011-2012 කාලයේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ජනාධිපති ධූරයේ ඉන්න කාලයේ තමයි මේ ප්‍රමාණයට 108.9-112 අතර අඩු වෙලා තියෙන්නේ. ඒ වගේම 2015 අවුරුද්දෙත් 109ක ප්‍රමාණයකින් රුපියල අව ප්‍රමාණය වෙලා තියෙනවා ඩොලරකට සාපේක්ෂව. එතකොට මේක සිද්ධ වෙලා තියෙන්නේ එක යුගයක නෙමෙයි. දැන් 2011-2012-2015 යුගවල ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ඩොලර් එක අව ප්‍රමාණ වෙලා රුපියල අව ප්‍රමාණ වෙලා තියෙන ඩොලරකට සාපේක්ෂව අනිත් සියලු රාජ්‍යවල නෙමෙයි. මේක අද ජාත්‍යන්තර වශයෙන් අනිකුත් මම මේ ඉතින් කියපු රාජ්‍යන් සියල්ලකට මේ ප්‍රශ්නේ මුහුණ දෙන්නලා තියෙනවා. නමුත් එදා 2011-2012-2015 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මේ ආශ්චර්ය ගෙනාපු මැතිතුමාගේ අර හම්බන්තොට වරාය වගේ තව වරායවල් අටක් හදන් හිටපු මහත්තයා හිටපු කාලේ, ඒ කාලේ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ලංකාවට විතරක් බලපාන විදියට මේ විදියට රුපියල අව ප්‍රමාණ වෙලා තියෙන්නේ. එතකොට ඒ යුගයේ මේගොල්ලෝ සංචිතයේ තිබුණ මුදල් යොදමින් මේක කෘතිම පාලනය කරන්න උත්සාහ ගත්තා. ඒ කෘතිම පාලනය කිරීමට ගත්ත උත්සාහයේ ප්‍රතිඵල අද අපට භුක්ති විඳින්නලා තියෙනවා. 2011-2012 අවුරුදුල ගරු 2011 අවුරුද්දේ විතරක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඩොලර් මිලියන 3184ක් මේ සංචිතයේ මුදල් නිකුත් කරන්නට වෙලා තියෙනවා මේ අව ප්‍රමාණයම වළක්වා ගැනීමට. ඒත් වළක්වා ගන්න බැරුව ගියා. ඒ වගේම 2012 අවුරුද්දේ මුල් කාර්තුවේ විතරක් ඩොලර් මිලියන 977ක් මහා භාණ්ඩාගාරයේ වෙළඳපොළට නිකුත් කරලා තියෙනවා මේ ඩොලර් එක රුපියල අව ප්‍රමාණය වීම වළක්වා ගැනීම සඳහා. ඒ වගේම 2015 අවුරුද්දේ ඩොලර් මිලියන 1900ක් මහා බැංකුව වෙළඳපොළට නිකුත් කරලා තියෙන මේ සංචිතයේ තිබුණ මුදල් මේ ඩොලර් එක අව ප්‍රමාණය වීම වළක්වා ගැනීම සඳහා. ඒතර මේ 2011-2012-2015 මේ රටේ ආශ්චර්ය පියාණන් තමයි රටපාලනය කරේ. මේ බඳුළු වගුරු ආර්ධන මැතිතුමාලා ඇතුළු කණ්ඩායම තමයි ඒ කැබිනට් එකේ එහෙම නැත්නම් අමාත්‍ය මණ්ඩලයේ හිටියේ. එතකොට ගරු මොකද එන්න ආගෙන ඉන්නකෝ නේද හතරෙන් නංග ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එතකොට 2010 ඉඳලා 2015 දක්වා කාල පරිච්ඡේදය තුළ ඩොලර් මිලියන 3121ක් මහා භාණ්ඩාගාරයේ සංචිතයෙන් මුදා හැරලා වෙළඳපොළට මුදා හැරලා තියෙනවා. මේ යුගයේදී එදා ඒ වෙනකොට ඩොලර් එක තිබුණේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි රුපියල් 114.742ට. මේ මහා ආශ්චර්යයක් තිබ්බා කියනවා. බඩු මිල වැඩි කරේ නැහැයි කියනවා. මිනිසුන්ට සහන දුන්නා කියනවා. මෝටාර් ගෙනාව කියන රොකට් ගෙනල්ල මිල පාලනය කර රට පාලනය කර මුදල පාලනය කර රුපියල් ඩොලරක පාලනය කරා කියන යුගයේ ඩොලරක 114.42 ඉඳලා ඩොලරක රුපියල් 131.725 දක්වා වැඩි වෙලා තියෙනවා. රුපියල් 17ක මුදලකින් එදා ඩොලරක ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ මොනවාද මේ ටියුෂන් මාස්ටර්ලා කියන්නේ? කාව රවට්ටන්නද කියන්නේ? අර පොඩි ළමයි ස්කෝලේ ළමයි ආපුවාම ඒ ළමයි දන්නේ නැති හින්දා යමක් කිව්වම ඒක අහගෙන ඉන්නදී පාර්ලිමේන්තුව එහෙම නොවේ කියන එක තේරුම් ගන්නවා නම් වඩාත් හොඳයි කියන එක ගරු කතානායකතුමනි මම කියන්නට කැමතියි. ඉල්ල ඉන්න තමුනාතලා වැත්තේ වාඩි වෙලා ඉන්න ඉන්න එකේ ප්‍රතිපල නිසා තමයි තමුනාතලා හැමදාම උසාවියට යන්නේ. තමුනාන්සලා එක ඉඳගෙන ඉන්නවා. ඒ නිසා තමයි තමුනාන්සලට හැමදාම උසාවිය යන්නලා තියෙන්නේ. මහජන දේපොළවලින් තමන්ගේ අම්මගේ තාත්තගේ පිල්රු හදපු කට්ටිය සෝම් පිටිය හදපු කට්ටිය ඉන්නවා. ඒ නිසා තමයි ආභාවිත කරපු එක තමුනාන්සලට උසාවිය යන්නලා තියෙන්නේ. මහජන මුදලින් සිල් රෙදි බෙදලා මිනිසුන් තිල් ගන්නවන්ට කියලා ඡන්ද දිනන්න ගුඬු දුන්නා. ඒ නිසා තමයි තමුනාන්සලට උසාවිය යන්නලා තියෙන්නේ. ඒකද බඳුළු ගුණවර්ධන මැතිතුමා ඒක දැනගෙන ඉන්න එක වඩාත් හොඳයි. දැන් නැත්තම් මතකද කරන්නේ. එතකොට ඒ කාලේ හොඳ සහන දුන්නා කියලා යුගයේ මේ මොකද්ද මිනිසුන්ට බොහොම සාධාරණ ඉස්සරහ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි 2015 ආණ්ඩුව ගන්නකොට පෙට්‍රල් ලීටරයක් තිබුණේ රුපියල් 158යි. පාටලි චම්පික ඇමතුමයි මමයි විදුලි බල බලශක්තිය අමාත්‍යවරු අතරින් හිටියේ. එදා විදුලි බල මණ්ඩලයත් ඒ වගේම පෙට්‍රෝලියම් එකක් තිබුණේ අපේ අමාත්‍යාංශයටදී. එදා අපි රුපියල් 158 ඉඳලා රුපියල් 128 දක්වා 158 ඉඳලා 128 දක්වා පෙට්‍රල් ලීටර එක මිල අඩු කරලා රටේ ජනතාවට දුන්නා. මොකද්ද ලෝක මිල කඩා වැටුණා බන්දු. එදා මහින්දගේ මිල කඩා කඩුවේ නැද්ද? එදා එන මහින්දරත් දෙන්න තිබුණා ඒ මිලට. අපි මහින්ද රාජපක්ෂගෙන් ආණ්ඩු බාරගත්තේ. එන තමුන්නාසලා ආණ්ඩු තමුන්නාස එදා ඇමතිවරයෙක් වශයෙන් ඕක හිටියානේ. එතකොට එත ශ්‍රේෂ්ඨාධිකරණයේ මිලට සාපේක්ෂව තීන්දුවක් දුන්නා. ඒ තීන්දුව දීලා ශ්‍රේෂ්ඨ අධිකරණයට ගරු නොකරපු උදවිය මොනවද මේ කතන්දර කියන්නේ? එදා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් දීලා මිල අඩු කරගන්න බැරුණා. ඈ පාර්ලිමේන්තුවේ බහුතරේ ඒ වගේම ඩීසල් ලීටරයක් තිබුණේ ගරු කතානායකතුමනි රුපියල් 111ට ඩීසල් ලීටරයක් තිබුණේ. අපි ගත්ත ගාම රුපියල් 95ට ඩීසල් ලීටරයක් දුන්නා. වැරදි තීන්දුව නම් අපි දුන්නේ කොහමද? අපිට දෙන්න පාර්ලිමේන්තු උත්තරීතර තමයිද? රටේ පාර්ලිමේන්තුවේ කරන්නේ නැතුන රටේ ජනතාව අධිකරණයට යනවා. අධිකරණයෙන් හරි නියෝගයක් ගන්නද? ඒ පීඩ පතාගෙන පාර්ලිමේන්තු උත්තරීතර නේන අධිකරණයට නියෝග දෙන්නේ නැතුව නතර කරගන්න තිබන්නේ. ලෝකවලින්ද බලේ මිලට සාපේක්ෂව දුන්නා නම් ඇයි ලෝකෙලින්ද ඇයි මහින්ද රාජපක්ෂ යුගයේ තමුන්නාතලා ඇමතිකම් කරපු යුගයේ ඇයි ලෝකෙලින්ද බලේ මිල අඩු වෙන සාපේක්ෂව අඩු කරේ නැත්තේ? කොහෙද අඩු කරේ? අඩු කරා නම් කොහොමද රුපියල් 158ට පෙට්‍රල් ලීටර දුන්නේ? අඩු කරා නම් කොහොමද ඩීසල් ලීටර 111ට දුන්නේ? අඩු කරා නම් කොහොමද භූමිතෙල් ලීටර රුපියල් 81ට දුන්නේ? තමුන්නාතලා මොකද අඩු කරේ? තමුන්නාතලක හලාවතේදී වෙඩි දියලා ඇන්ටනි පනන්ඩු ඇතුළු කට්ටිය මරලාදම ඇන්ටනි පනන්ඩු මැරුවා වැල්ලදී තව 5 දිනකට තුවාල කරා. ඔන්න තෙල් අඩු කරපේටි රතු වතුර ටික දෙන්න කියන රතු බස් වලදී වෙඩි දියලා මරනදම අන්න EPF එක ETF එක දෙන්න කියනකොට අන්න අතන මේ කටුනායකදී වෙඩි දියලා මරනදම ඔන්න රොසෙන්චාන කළ මරුවා මිනි මරු ආණ්ඩුව තමුන්නාදලන්නේ වෙන කාටවත් ඇඟිලි ගන්න ඇඟිලි දික් කරන්නේ මිනි මරුව කියලා. ඩීසල් ලීටරයක ගරු කතරයකදී ඩීසල් රුපියල් 111යි රාජපක්ෂගේ ආණ්ඩුව මේගොල්ලෝ ආණ්ඩු කරන කාලේ. එතකොට ඒ ඩීසල් ලීටරය එදා අපි ගත්ත ගමම රුපියල් 95ට දුන්නේ ගරු කතරයකතුමා. ඒ වගේම භූමිතෙල් ලීටර රුපියල් 81ට තිබුණේ. ඒක අපි රුපියල් 65ට අඩු කරලා නැවත අපි රුපියල් 45 49 දක්වා අඩු කරා. එහෙනම් ලෝකෙලින්ද බලේ තෙල් මිල අඩු වෙලා තිබ්බලු එදා යුගයේ. එහෙනම් රාජපක්ෂගෙන් ආණ්ඩු වාර ගන්න කාලේ වෝර තෙල් මිල අඩු වෙලා තිබුණේ. ඒ අඩු වෙච්ච එක ඇයි ජනතාවට රාජපක්ෂ දීලා තිබුණ නැත්තේ? දුන්න නැති හින්දා තමයි දෙකකට කලින් ගෙදරට කෙලවගෙන යන්න උනේ ගරු කතානායකතුමා. ඒකයි ගත්තේ බොරු ටියුෂන් දෙන්නේ. ගරු කතානායකතුමනි එදා අපි බාර ගන්නකොට ගෑස් සිලින්ඩරයක් රුපියල් 2650යි 2650යි අදටත් ගෑස් සිලින්ඩරය රුපියල් 1768යි. රාජපක්ෂගේ මිල ගන්නට ඇවිල්ලා නැහැ. ඩොලර් එක වැඩි වෙලා රුපියල කඩම් වැටලා කියන බඩු මිල වැඩි වෙලා කියන කොහෙද බඩු මිල වැඩි වෙලා තියෙන්නේ? මොකෙන්ද වැඩි වෙලා තියෙන්නේ? ඈ පෙට්‍රල් ලීටරයක් අදටත් රුපියල් 149යි. අදටත් රුපියල් 41 තමුනාස කතරන් මට වෙලාව නැහැ. අදටත් පෙට්‍රල් ලීටර රුපියල් 149යි. ග්‍රෑම් 400 කිරිපිටි පැකට් එකක් කරු කතානායකතුමනි රුපියල් 425යි. කිරි බිව්වන මතක තියාගන්න කිරි බිව්වද? රුපියල් 425යි තමුන්නාන්තලගේ ආචාර්ය නායකයාගේ කාල පරිච්ඡේදය තුළ ග්‍රෑම් 400 කිරිපිටි පැකට් එකක්. ඒ කිරිපිටි පැකට් එක අදටත් රුපියල් 345යි ගරු කතානායකතුමනි. අදටත් රුපියල් 345යි. එහෙනම් මේ රුපියල කඩම් වැටිලා ඩොලර් එක නැගලා බඩු මිදි වැඩි වෙලා ලෝක මොකද රටේ ආර්ථිකේ කඩම් වැටිලා මේ ටියුෂන් මාස්ටර් මොනවද මෙච්චරලා කිව්වේ කොහෙද කඩම් වැටලා තියෙන්නේ වෙන මොන හරියාගේ කඩම් වැටලා ඇති ඒකයි වෙලා තියෙන්නේ එයාලගේ කඩම් වැටිච්ච දේවල් බලාගෙන ඉන්නද එයාලගේ ආර්ථිකේ කඩම් වැටලා තියෙන අපි දන්නවා ඒගොල්ලන්ගේ ආර්ථිකේ කඩම් රටේ ආර්ථිකේ කඩම් වැටලා නෙවෙයි ඒගොල්ලන්ගේ ආර්ථිකේ කඩම් වැටලා තියෙනවා ඒකයි මේ වේදනාව ඒකින් තමයි බබූත දේශනා දෙනවා ගරුණීය කතානායකතුමනි පුතලේ මේ බූරුවක් තියෙනවා පුතලේ හරක තියෙනවා ඊට වඩා හරක් ඉන්නවා තමුන්නාන්සලා පැතිවල මී හරක් ටිකක් ඉන්නවා ගරු කතානායකතුමනි ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම අද මේ සියල්ල ගැන කතා කරනකොට මේට අමතරව මම කතා කරන්න බලාපොරොත්තු වෙන සුරාබදු පනත පිළිබඳව කවුරුවත් කතා නොකරපියා මේ සුරාබදු පනත පිළිබඳව කතා කරනකොට ගරු කතානායකතුමනි අපේ දිස්ත්‍රික්කයේ තමයි පොල්ලතු වැඩිපුර තියෙන්නේ. අපේ පැත්තේ බූරුවෝ තියෙනවා අර කෑ ගන්නන්න නැහැ. ඒ බූරුවන්ගේ මිනිහක් තියෙනවා. මේ මිනිහක් නැහැ ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි. අපේ කල්පිටියේ ඉන්න පුත්තලෙම ඉන්න බූරුවන් ළඟට අරන් ගිහලා මේක දාන්න ඕන ඉගෙන ගන්න කියලා ඉවරලා. මිනිහක් ඇතුළේ ඉන්නේ කොහොමද කියන එක පිළිබඳ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් මේ රාණි ස්පාදනය කරන්නේ අපේ ප්‍රදේශෙන් මහනුවරට යාපනයට නුවර එළියට රට පුරා හැම තැනටම දිනපතා එළිය වැටෙනකොට රාලෝරු කියනවා බෝතල් රා මේ බෝතල් රා වලින් ගෙනියන රා ප්‍රමාණය විදියට පුත්තලන් දිස්ත්‍රික්කයේ තියෙන පොල්ගා සියල්ලම මැද්දා ඒ වගේ තව දහ ගුණයක් මැද්දා 20 ගුණයක් මැද්දා එවැනි රා ප්‍රමාණයක් නම් පුත්තලන් දිස්ත්‍රික්කේ නිෂ්පාදනය කරන්න පුළුවන් කමක් නැහැ මේ රාජාවාර මේ දෙන කීප දෙනෙක් ඉඳලා ජල ටැංකි හදලා මේ ටැංකියට වතුර පුරවලා ඇමෝනියා දාලා යූරියා දාලා එක එක විෂකාරක දාලා ඉවරලා හදන ලද කෘතිම රා තමයි මේ රට පුරාම ගෙනියන්නේ මේක මම මේ පාර්ලිමේන්තුවේ අවස්ථාව ගන්නවකදී කිව්වා ඒ කෘතිම රා අරගෙන යනකම් අද කඳු රට මිනිස්සු බලාගෙන ඉනවා වෙව් ලෙව්ලා මොකද ඒගොල්ලන්ට මේක බීලා පුරුදු වෙලා දැන් නොබී ඉන්න පුළුවන් කවන්නේ ඒ මේකේ තියෙන විස දවසින් දවස තරරගත වීම පමණයි දවසින් දවස ලෙඩ බෝ වීම පමණයි මේ කෘතිම රා සමග සිද්ධ වෙන්නේ ඉතින් මේක බොහොම ඉතාමත් නරක තත්ත්වයක් ඒ නිසා මුදල් අමාත්‍යාංශයේ තවදුරටත් මේ කෘතිම රා නිෂ්පාදනය කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය මේ කෘතිම රා නිෂ්පාදනය කිරීම පිළිබඳව අවධානය යොමු කරලා කටයුතු කරන්නට ඕන කියන කාරණය මම සිහිපත් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි අද මේ පොලිසිය පිළිබඳවත් අපි පොඩක් කතා කරන්න වෙනවා. මොකද හේතුව මේ රා නිෂ්පාදනය සුරාබදු පනතත් එක්කලා පොලිසියටත් බලතල තියෙන පනතක් තමයි මේ සුරාබදු පන. මේ පොලිසිය පිළිබඳ කතා කරනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි රාහුල සිල්වා මැතිතුමා ඒ වගේම ගාමිණී සිල්වා නලින් දෙල්ගොඩලා ලයිනල් ගුණතිලකලා නිමල් ගුණතිලකලා තෙරස් පෙරේරලා එඩිසන් ගුණතිලකලා වාගේ පොලිස් නිලධාරීන් පිළිබඳව කතා කරේ මිනිසුයි මහත් ප්‍රසාදේ. තමස්ස රට පුරාම පොලිස් දෙපාර්තමේන්තුව තුල ඒගොල්ලෝ දැක්කර හින්දි චිත්‍රපටවල ඉන්න නළු නිළිය වාගේ නැත්නම් පොලිස් චරිත විදියට තමයි රටේ ජනතාව මේ පොලිස් නිලධාරීන් දිහා දැක්කේ. ඒතරම් ඒගොල්ලෝ නිල ඇඳුම ඇඳත් ඒගොල්ලෝ ක්‍රියා රාජකාරි කරත් අභිමානවත් විදියට මේ රාජකාරිය ඉෂ්ට කරා. ඒ නිසා ඒ යුගයේ මේ තව රටේ නිල ඇඳුම් අඳින හමුදා ඒ වෙන වෙන අංශ ගන්නාවක් තිබුණත් රටේ තරුණ පරපුර දැවැන්ත උනන්දුවක් ආශාවක් ඇතුව පොලිස් දෙපාර්තමේන්තුවට නැත්නම් පොලිසියට ඇතුළත් වෙන අදනම් පොලිසිය එදා පොලිස් දෙපාර්තමේන්තුව පොලිසියට බැඳීම සඳහා ලොකු තරඟයක් තිබුණා. පොලිසිය උපපොලිස් පරීක්ෂක සහකාර පොලිස් අධිකාරී තනතුරට නෙමෙයි පොලිසිය කොස්තාපල් තනතුරට සඳහාත් එදා තරුණ කට්ටියගේ ලොකු උනන්දුවකින් ආශාවකින් පොලිසියට ඇතුළත් වුණා. හැබැයි දැන් අද මේ වෙනකොට ඒ தත්ත්වය ක්‍රමානුකූලව වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම මෙහි එදා හිටපු පොලිස් නිලධාරීන්ගේ ගාමිණී සිල්වා මහත්මයා වගේ උදවිය විදේශගත වෙලා හිටපු අපරාධකාරයෝ අල්ලගෙන ආවා. ඔහු ජපානයට ගියා. ජපානයට ගිහිල්ලා අපරාධකාරයෝ අල්ලගෙන ආවා. අර ඔස්මන් වගේ අපරාධකරුවන්. එහෙම ඉතිහාසයක් තියෙනවා. අද විදේශගත වෙලා ඉන්න අපරාධකාරයෝ සම්බන්ධව මහා කඳුරේ මදුස්ලා ඒ වගේම උද්‍යංග විරුඳුන්ගලා මේගොල්ලොත් එක්කලා ඉඳලා හොඳ ජාවාරම් කරලා මේ ආර්ථිකයේ කඩම් වැටිච්ච කට්ටිය හම්බ කරලා ඉවරලා ඒ කාලේ රට බංකොලොත් කරපු කට්ටිය ඒගොල්ලෝ අද විදේශවල ඉඳගෙන මේ රටට කොකා පෙන්නෙම ඉන්නවා. අද මේ පොලිසිය මේවා ක්‍රියාත්මක කරන්නට ශක්තිමත් වෙලා නැහැ. දුර්වල තැනකට ගිහිල්ලා තියෙනවා. මේක මෙහෙවන ප්‍රධානින් මේ වගේ පිළිබඳ වග කියන්න ඕන කියන කාරණේ මම සිහිපත් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ඔබ තවත් විනාඩියක් තියෙනවා.
හරි කතානායකතුමනි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි පහුගිය කාල පරිච්ඡේදයේදී මාර්තු මාසේ මේ රටේ ප්‍රශ්නයක් ඇති වුණා. මුස්ලිම් ජනතාව සිංහල ජනතාවත් අතර මහනුවර ඇති වෙච්ච සිද්ධියත් එක්කලා රට පුරා තනි තැන අර ප්‍රශ්න ඇති වුණා. මේ ප්‍රශ්න ඇති වෙන වෙලාවේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න ගම මම දිසාපතිතුමාට පුතල මේ කතා කරලා සියලුම කට්ටිය කැඳෙව්වා දේශපාලන නායකයෝ ආගමික නායකයෝ ඒ වගේම ආරක්ෂක අංශවල පොලිසිය නායකයෝ සියලු දෙනා ස්ථානාධිපතිවරයාගේ ඉඳලා කැඳෙව්වා කඳවල කරලා අපි ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් කරා අපේ පුතලමේ පක්ෂ විපක්ෂ සියලු දේශපාලන පක්ෂ වල නියෝජිත එකට එක රාශි වෙලා සහෝදරත්වයෙන් එදා වැඩ කරා ආගමික නායකයෝ වැඩ කරා ඒ නිසා සිදුවීම් ඇති වුණ නැහැ සිදුවීම් ඇති වෙන්නේ නැත පාලනය කර ගන්න පුළුවන් වුණා අපි කතා කරගත්ත අයද වතුරු බවුසරේ ඉඳලා ලෑස්ති කරලා තියෙන අන්දම අපරාධයක් ඇති වුණොත් එimhe අපරාධේ වළක්වාගන්නේ කොහොමද රියානතුරක් ඇති වුණොත් එතෙන්ද අපි කොහොමද ඇතුළත් වෙන්නේ වර්ග දෙකක දෙකොල්ලක් නම් කොහොමද එතන මැදිහත්ලා මේක බේරන්නේ කියලා අපි කතා කරගත්ත නියෝජිකතා නැහැ හැබැයි කතා කරලා දවස් 4යි අපි කියපු උපදෙස් එකක්වත් දැකීමට ලක් කරලා ආනමඩු ස්ථානාධිපතිර මුළු නගරෙටම එක හෝටලයි තියෙන නියෝජිකතා නායකතුමනි මදීනා හෝටලය මේ මදීනා හෝටලය 2018 තුන්වෙනි මාසේ 12 වෙනිදා රාත්‍රියේ ගිනි තිබ්බා එක හෝටලයයි තියෙන්නේ ඒ වෙළඳසැල ආරක්ෂා කරගන්න අසමත් වුණා පසුව අපි වතුර බවුසරයක් හොයාගන්න බැරුව පොලිස් අධිකාරියතුමා මට කතා කරලා අපේ ගෙදර තියෙන වතුර බවුසරේ යවන්නේ කියලා කිව්වා එතකොට කිසිම සූදානමක් තිබුණ නැහැ මේ තත්ත්වෙ උඩ අපි කොහොම නමුත් මේ ලැජ්ජාව වසා ගන්න ආණ්ඩුවක් අතරින් වැඩ කටයුතු කරලා මේ වෙළඳසැලේ ගින්න නිවලා මම සීන්දු කරා අපි එදා දවසේ හැන්දෑ වෙනකොට කොහොම හරි මේ වෙළඳසැල හදනවා කියලා අපි රාත්‍රී 7 වෙනකොට වඩු බාස්ලා 26ක් දෙන්නගෙන මේ වෙළඳසැල හැදුවා වෙළඳ සංගමයත් එක්ක එකතු වෙලා ඉරලා නියෝජකතාන අපි රෑ 7:00 වෙනකොට මේ වෙළඳසැල නැවත ආරම්භ කරා ඒ අනුව රටේ කොතනකවත් නැවත මුස්ලිම් සිංහල ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැතුව අපිට බේරා ගන්න පුළුවන් වුණා මේ සිද්ධිය සම්බන්ධව එකක් ආරක්ෂා කරගන්න බැරි මේ පොලිස් ස්ථානාධිපතිවරයා පිළිබඳව මම ලිපියක් ලිව්වා පොලිස් ප්‍රතිවරයාට ගරු ඇමැතිතුමාට මේක SIU එකේ මෙන්නතම් විශේෂ විමර්ශන ඒකකයේ යොදලා විමර්ශනයක් කරන්න මේ එක කොට නැගිල්ලක් එක වෙළඳසැලක් ආරක්ෂා කරන්න බැරි මිනිහෙක් ග්‍රාමසේ අවසන් 35කින් සමන්විත පොලිස් වසමක් ආරක්ෂා කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ගරු නියෝජකතා නායකතුමනි ඒ වගේම නියෝජකතා නායකතුමනි පල්ලම ඉන්නා ස්ථානාධිපතිවරයෙක් උදේ හවස යනවා විල්පත ප්‍රදේශයේ ගෙදරකට ඒ ගෙදර මේ මෑතක නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයාගේ කණ්ඩායමක් ගිහිල්ලා කසිප්පු පෙරීමට ගන්න ගෝඩා බැරල් 45ක් ගෝඩා ඩ්‍රෑම්ස් 97200ක් නීති විරෝධී මත්පැන් ඩ්‍රෑම්ස් 2012000 පෙරණ උපකරණ මේ සියල්ල එක්කලා අතරංගඩ ගන්නවා රුපියල් 360000ක් අධිකරණයට අධිකරණයේ දඩ ගන්නවා ඒ ගෙදර මිදලා සුකොබ්බෝගි රතේ මම විනාඩියක් අවසන් කරනවා නියෝජකතාන සුකොබ්බෝගි රතෙන් ගෙනියන්න ලෑස්ති කරලා තිබුණ කසිප්පු නීති විරෝධී මත්පැන් ඩ්‍රෑම් 40000ක් අතරංගඩ ගන්නවා අධිකරණ ඉදිරිපත් කරනවා නියෝජ්‍ය පොලිස් ප්‍රතිමාගේ කණ්ඩායම රුපියල් 120000ක් දඩ ගන්නවා මෙන්න පල්ලම පොලිසිය ස්ථානාධිපතිවරයා උදේ හවස යන ගෙදර තත්ත්වය ඒ ගෙදර කසිපු මෙච්චර බැරල් 45ක් කසිපු ගෝඩා කසිපු පෙරන්න ගන්න ගෝඩා තිබුණා කියනකොට උදේ හවස යන ස්ථානාධිපතිවරයාගේ නලින් ඇමතුමා ඔබතුමාලගේ අමාත්‍යන්තර මම ඔබතුමාටත් දැනුම් දුන්නා ඔබතුමාත් ඉන්න තැන කිව්වා අද ඇමතුමා ඉන්න තැනත් කිව්වා පොලිස් ප්‍රතිමාටත් කිව්වා පොලිස් ප්‍රතිමා ක්‍රයිටීරියා එකක් තියෙනවා කිව්වා මං කිව්වා දැන් කියන ක්‍රයිටීරියා එක මේ වගේ අපරාධකාරයන්ට සහාය දෙන ක්‍රයිටීරියා එකද කියලා අන්න සාලියෝ පොලිසිය දැන් ස්ථානාධිපතිවරයෙක් කියලා තියෙනවා මම මෙතුමා ගැන කතා කරපුවාම මත් කතරනවා එතුමා උදේ පටන් ගත්තාම හැන්දෑව වෙනකන් අරක්කු බොනවලු මහ ජනතාවෙන් ලැබෙන තත්ත්වය මෙන්න මේ තත්ත්වය මේක පොලිසි ප්‍රධානීන් වා කියන්නට ඕන පොලිස් ප්‍රධානීන් අද පොලිස් කොමසම් පත් කරාට පස්සේ ඇමතිවරයාද නියෝජ්‍ය ඇමතිවරයාද ඒ මොකුත් සලකන්නේ නැහැ පොලිස් කොමිසමට තමන්ට ඕන මිනිහ දානවා මයි මෑන් කෙනෙක් දානවා දාලා ඉවරලා මේක ගෙනියන්න හදනවා බලපුවාම කරන්නේ කුපාඩි වැඩ මෙන්න මේ තත්ත්වයත් එක්කලා ඊටාම කණගාටු තත්ත්වයට පත් වෙනවා මේක වෙනස් කිරීමට අවධානය යොමු කරන්නට ඕන කියන කාරණේ සිහිපත් කරමින් පොලිස් ප්‍රධානීන් රටේ පොලිසිය මෙයානි තත්ත්වයට යන්න දෙන්නේ නැතුව ගාමිණී සිල්ලා මහත්වලායි ලයිනල් ගුණේතලික මහත්වලා අර හිටපු යුගයේ වගේ නම්බුකාර පොලිසියක් බවට ආඩම්බර පොලිසියක් බවට පරිවර්තනය කිරීමට පොලිස් ප්‍රධානියා කටයුතු කළ යුතුයි කියන කාරණේ සිහිපත් කරමින් ඔබ දුවට සුදු කරමින් මම නවතන බොහොම
ස්තුතියි. ඔබ ස්තුතියි. ඔනරබල් ඩග්ලස් සේවානන්ද you have 10 minutes.
නන්රි ගෞරව පිරදි සභානායකර් අවர்களே இன்றைய தினம் துறைமுகம் மற்றும் விமான நிலைய அவவிருத்தி அறவீட்டு சட்டத்தின் கீழான கட்டளை மதுவரி கட்டளை சட்டத்தின் கீழான கட்டளைகள் பொருளாதார சேவை மற்றும் பெறுமதி சேர்வரி தொடர்பிலான சட்டமூலங்கள் தொடர்பில் இடம்பெறுகின்ற விவாதத்தில் கலந்து கொண்டு எனது கருத்துக்களையும் பதிவு செய்வதற்கு வாய்ப்பு வழங்கியமை குறித்து எனது நன்றியை முதல் தெரிவித்துக் கொள்கின்றேன் ஆட தெரியாதவனுக்கு மேடை கோணல் என சொல்வார்கள் அந்த வகையில் தான் இந்த நாட்டின் வரி விதிப்புகள் இருக்கின்றன என்று கருத வேண்டிய நிலைமைக்கு மக்கள் தள்ளப்பட்டுள்ளனர் அதாவது முறையான பொருளாதார கொள்கை இல்லாததன் காரணமாக கண்டனன்ற அனைத்திற்கும் வரி விதிப்புகள் என தொடர்வதையே இங்கு சுட்டிக்காட்ட வேண்டியிருக்கின்றது. வரி அறவீடுகள் தொடர்பான சட்டமூலங்களை நீங்கள் கொண்டு வருவதும் அவை தொடர்பில் இங்கே விவாதிக்கப்படுவதும் பின்னர் அவை நிறைவேற்றப்படுவதும் இங்கே வாடிக்கையான நிகழ்வாகவே தொடர்ந்திருந்தாலும் இந்த வரிகளின் சுமைகளால் நமது மக்கள் அனுபவித்து வருகின்ற துன்பதுயரங்கள் பற்றி எவரும் அலட்டிக் கொள்வதாக இல்லை. அண்மையில் மாவின் விலை கிலோ 5 ரூபாவால் அதிகரிக்கப்பட்டு மறுநாளே 450 கிராம் பானின் விலையும் 5 ரூபாவினால் அதிகரிக்கப்பட்டு விட்டது. தற்போது ஏனைய பேக்கரி உற்பத்திகளின் விலைகளும் 5 ரூபாவினால் அதிகரிக்கப்பட்டுள்ளதாகவும் தெரிய வருகின்றது. இந்த நாட்டின் முறையான திட்டமில்லாதால் மேற்படி உற்பத்தி பொருட்களின் நிலை தொடர்பில் பாரிய பிரச்சனைகள் இருப்பதாக பேக்கரி உரிமையாளர்கள் தெரிவித்துள்ளனர். நுகர்வோரை பாதுகாப்பதற்காக அமைக்கப்பட்டுள்ள நுகர்வோர் பாதுகாப்பு அதிகார சபை முறையாக செயல்பட்டு தேவையான நடவடிக்கைகள் மேற்கொள்ளாதாலேயே இந்த நிலை உருவாகியுள்ளதாகவும் பேக்கரி உரிமையாளர்கள் மேலும் தெரிவிக்கின்றனர். இதனை பார்க்கின்ற பொழுது அதிகார சபைகள் உருவாக்கப்பட்டு அவற்றில் பணியாற்றுகின்றவர்களுக்கு ஊதியங்கள் ஏனைய கொடுப்பனவுகள் உள்ளிட்ட அனைத்து செலவினங்களையும் மக்களது பணத்திலிருந்து வழங்கப்பட்டு வந்தாலும் அவை மக்களது நலனில் அக்கறை கொண்டு செயற்படாத நிலை காணப்படுகின்றது. இதனால் அதற்கும் நஷ்டஈடு செலுத்துகின்ற நிலை எமது மக்களுக்கு ஏற்பட்டுள்ளது. இந்த நிலையில் சீனியின் இறக்குமதி வரியும் 12 ரூபாவினால் அதிகரிக்கப்பட்டுள்ளதாக தெரிய வருகின்றது. இதனால் சில்லறை விலையில் மாற்றங்கள் ஏற்படாது என்று நிதியமைச்சர் அறிவித்துள்ளதாகவும் தெரிய வருகின்றது. இதையெல்லாம் நம்புகின்ற நிலையில் இந்த நாட்டு மக்கள் இருக்கின்றார்களா என்பது ஒருபுறம் இருக்க, எரிவாயுவின் விலையும் 190 ரூபாயினால் அதிகரிக்க அமைச்சரவை அங்கீகாரம் வழங்கியுள்ளதாகவும் தெரிய வருகின்றது. வாழ்க்கை செலவு குழு இதற்கான பரிந்துரை செய்திருப்பதாக தெரிய வருகின்றது. உண்மையில் இப்படி ஒரு குழு செயல்படுவது குறித்து எமது மக்கள் உணர்ந்திருப்பதற்கு வாய்ப்புகள் இருக்காதென்றே நாளுக்கு நாள் அதிகரிக்கின்ற பொதுமக்களின் வாழ்க்கை செலவினங்கள் தொடர்பில் ஆராய்கின்ற பொழுது தெரிய வருகின்றது. இந்த நாட்டில் பொருளாதாரத்துறையின் மேம்படுத்துவதற்கு ஏற்றவாறான தேசிய பொருளாதார கொள்கையின்மையும் ஏற்படுத்தப்படுகின்ற பொருளாதார கொள்கைகளில் கூட தொடர்ச்சியின்மைகள் ஏற்படுவதும் காரணமாக இந்த நாட்டின் பொருளாதாரம் இன்று மிகவும் அபாயமானதொரு கட்டத்தை எட்டியுள்ளது. இந்த கட்டமைப்பினை சீர் செய்யாமல் வருமனவை எடுத்ததற்கெல்லாம் வரிகளை அதிகரித்து பொருட்களின் விலைகளை அதிகரித்து அதன் மூலமாக பொருளாதாரத்தினை சரி செய்து கொள்ளலாம் என்று என எதிர்பார்ப்பதானது எமது மக்களை உயிரோடு படுகொலிக்குள் தள்ளிவிட்டு மண்ணள்ளி மூடுவதை ஒத்த செயலாகும் என்பதையே இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். 2015-2016 காலகட்டத்தின் போது சர்வதேச பொருளாதார போட்டித்தன்மையில் 140 நாடுகளுக்கிடையே 64வது இடத்தில் இந்த நாடு இருந்தது. 2016-2017 காலப்பகுதியில் 138 நாடுகளிடையில் 71வது இடத்திற்கு பின்தள்ளப்பட்டது. 2017-2018 காலப்பகுதிக்குள் இன்னும் பின்தள்ளப்பட்டு 85வது இடத்திற்கு வந்துவிட்டது. இலங்கையின் பொருளாதார வளர்ச்சியை எடுத்துக்கொண்டால் 2015 5% இருந்துள்ளது. 2016 4% வீழ்ச்சி கண்டிருந்தது. 2017 அது 3.1% மேலும் வீழ்ச்சி நிலைமையை கண்டுள்ளது. ஆனால் மத்திய வங்கியானது தனது 2016 2017 நாட்டின் பொருளாதார வளர்ச்சி 5% இருக்கும் என்றும் பின்னர் அது படிப்படியாக அதிகரித்து 2020 7% உயரும் என தெரிவிக்கப்பட்டிருந்தது. அந்த வகையில் 2017 எதுவுமே நடக்கவில்லை. மாறாக அது மேலும் வீழ்ச்சி நிலைமையினையே காட்டுகின்றது. அந்த வகையில் முதற்கோணல் முற்றிலும் கோணலாகிவிடும் நிலையே தென்படுகின்றது. இந்த ஆண்டை விட அடுத்த ஆண்டில் மீளச் செலுத்த வேண்டிய மூலதன கடன் தொகையானது இரண்டு மடங்கு அதிகமாகும் என தெரிய வருகின்றது. அந்த வகையில் இந்த ஆண்டானது 2019 ஆண்டில் செலுத்தப்பட உள்ள கடனுக்கான தயார்நிலை ஆண்டாகும். இதனை நீங்கள் முறையாக பயன்படுத்தி இருக்கின்றீர்களா என்றால் இல்லை என்றே தெரிய வருகின்றது. நிலையற்ற பொருளாதார தன்மை, நாணய பெறுமதியின் வீழ்ச்சி, தொடர்ச்சியான பணி பகிஷ்கரிப்புகள் போராட்டங்கள் காரணமாக 2018 ஆண்டில் மீளச் செலுத்தப்பட வேண்டிய கடனின் அளவினை முழுமையாக செலுத்தக்கூடிய வலுவினை நீங்கள் இழந்து நிற்கின்றீர்கள். இத்தகைய நிலையில் அடுத்த ஆண்டு மிக பாரியதொரு தொகை கடனை செலுத்துவதற்கு உங்களுக்கு என்ன வழி இருக்கின்றன என கேட்க விரும்புகின்றேன். உங்களுக்கு இருக்கின்ற ஒரே வழி மக்களது வருமானங்களை குறைக்கின்றதும் செலவினங்களை அதிகரிக்கின்றதுமான வரிகளை விதிப்பது மட்டும்தானா, அல்லது வேறு ஏதும் வழிகள் உண்டா என கேட்க விரும்புகின்றேன். இன்று இந்த நாட்டின் வறுமை அதிகம் கொண்ட மாகாணமாக வடக்கு மாகாணமும் அடுத்த இரண்டாவது நிலையில் கிழக்கு மாகாணமும் காணப்படுகின்றது. அந்த வகையில் வடக்கு மாகாணம் வறுமை நிலையில் 7.7% கிழக்கு மாகாணம் 7.3% கொண்டிருக்கின்றன. மாவட்ட ரீதியாக பார்க்கின்ற பொழுது கிளிநொச்சி மாவட்டமே 18.2% அதி உச்ச நிலையில் வறுமை கொண்ட மாவட்டமாக இருக்கின்றது. அதே நேரம் வறட்சி காரணமாக மிக அதிகமான குடும்பங்கள், அதாவது சுமார் 33,165 குடும்பங்கள் பாதிக்கப்பட்ட மாவட்டமாகவும் கிளிநொச்சி மாவட்டமே காணப்படுகின்றன. வறுமையிலும் முதன்மை வறட்சியிலும் முதன்மை என்ற வகையில் கிளிநொச்சி மாவட்டம் தத்தளித்து கொண்டிருக்கும் நிலையில் நீங்களும் அடிக்கடி வரிகளை அதிகரித்து கொண்டு வரும் நிலையில் இங்குள்ளமது மக்கள் தங்களது வாழ்க்கையை முன்னெடுப்பது எப்படி என நீங்கள் சிந்தித்து பார்த்தது உண்டா என கேட்க விரும்புகின்றேன். வறுமை நிலையில் இந்த நாட்டில் முதலாவது இடம் கிளிநொச்சி மாவட்டத்திற்கென்றால் இரண்டாவது இடம் முல்லைத்தீவிற்கு, மூன்றாவது இடம் மட்டக்களப்பிற்கு, நான்காவது இடம் திருவோணமலைக்கு, ஐந்தாவது இடம் யாழ்ப்பாணத்திற்கு. வடக்கு மாகாணம் இந்த நிலைக்கு தள்ளப்பட்டிருப்பதற்கு மிக முக்கிய காரண ஹத்தாக்கள் சுயலாப தமிழ் அரசியல்வாதிகள் என்பதில் சற்றேனும் சந்தேகம் இல்லை. இதனை நீங்களும் அறிவீர்கள். அதனால் எவ்விதமான தயக்கமுமின்றி வடக்கு மாகாண சபைக்கென நிதி ஒதுக்கீடுகளை மேற்கொள்ளுகின்றீர்கள். உங்களுக்கு தெரியும் அந்த நிதி ஒதுக்கீடுகள் உங்களுக்கே திரும்பி வந்து வருமென்று. பல்வேறு அபிவிருத்தி திட்டங்கள் பற்றி சொல்கின்றீர்கள். உங்களுக்கு தெரியும் அவை யாவும் வடக்கு மாகாண சபையால் நிராகரிக்கப்படும் என்று. பின்னர் அவற்றை அப்படியே வேறு பக்கமாக திருப்பிக் கொள்கின்றீர்கள். எமது மக்கள் வடக்கு மாகாணத்தில் இருவேறு தரப்புகளினால் ஆக்கிரமிப்பிற்கு உட்படுத்தப்பட்டுள்ளன. ஒரு புறத்தில் படைகள் உள்ளிட்ட அரச திணைக்களங்களால் ஆக்கிரமிக்கப்பட்டுள்ளனர். மறுபுறத்தில் வடக்கு மாகாண சபையின் ஆட்சியினை ஏற்றிருக்கின்ற தரப்பினரால் ஆக்கிரமிக்கப்பட்டுள்ளனர். படைகளின் ஆக்கிரமிப்பு என்கின்ற போது எமது மக்களின் சொந்தக்காணி நிலங்கள், பொருளாதார கேந்திரங்கள், பொருளாதார முயற்சிகளுக்கான வாய்ப்புகள் என்பன அடங்குகின்றன. அரச திணைக்களங்கள் என்கின்ற பொழுது வன பாதுகாப்பு திணைக்களம், வன ஜீவராசிகள் திணைக்களம், தொல்பொருள் திணைக்களம், மகாவலி அபிவிருத்தி அதிகார சபை என்பன எமது மக்களின் காணி நிலங்கள் மற்றும் வணக்க வழிபாட்டு தலங்கள் உள்ளிட்ட பொருளாதார முயற்சிகளுக்கான வளப்பகுதிகளையும் ஆக்கிரமித்து
கொண்டிருக்கின்ற
தொல்பொருள் திணைக்களம் என்பது வடக்கு கிழக்கு மக்களுக்கு இன்று தொல்லதரும் திணைக்களமாக மாறிவிட்டுள்ளது. இந்த திணைக்களத்தினர் கூறுவதை பார்க்க போனால் இந்த நாட்டில் இன்னும் குறுகிய காலத்திற்குள் பல்வேறு மக்கள் எவரும் வாழவே முடியாத நிலை ஏற்பட்டுள்ளது. வெறும் தொல்லை பொருட்கள் மட்டுமே அடங்கிய நாடாக இது மாறிவிட்டாலும் ஆச்சரியப்படுவதற்கு ஒன்றுமில்லை என்று தோன்றுகின்றது. வடக்கு மாகாண சபை ஆட்சியாளர்களது ஆக்கிரமிப்பு என்பது எமது மக்களுக்கு கிடைக்க வேண்டிய அனைத்தும் கிடைக்க விடாமல் தடுத்து வருவதும், எமது மக்களின் நிதி வளங்களை தாங்கள் மட்டும் அனுபவித்து கொள்ளையடித்து வருவதுமாகும். வடக்கு மாகாணத்தின் வறுமை நிலைக்கு முக்கிய காரணங்கள் இவைதான் என்றே கருதுகின்றேன். அரசியல் என்பது பொய்யான வாக்குறுதிகளை மக்களுக்கு வழங்குவதும், மக்களிடம் வாக்குகளை பெற்றுக்கொண்டு தாங்கள் மட்டும் அனைத்து சுபோகங்களையும் அனுபவிப்பது மட்டும்தான் என்றே இந்த சுயலாப தமிழ் அரசியல்வாதிகள் நினைத்து கொண்டிருக்கின்றார்கள். அரசியல் என்பது இந்த அரசியல்வாதிகள் கூறுவதுதான் என்று எமது மக்களும் கடந்த காலங்களில் நினைத்து கொண்டிருந்தார்கள். ஆனால் இப்போது அப்படி இல்லை. இந்த அரசியல்வாதிகள் கூறுவது அவர்களது சுயலாபங்களுக்கு மட்டுமே உரித்தானவை, அதனால் தங்களுக்கு விதமான பயன்களும் ஏற்பட போவதில்லை என எமது மக்கள் உணர்ந்து கொண்டுள்ளனர். இதன் காரணமாக தற்போதைய வடக்கு மாகாண சபையின் உத்தியோகபூர்வ காலம் முடிவடைகின்ற தினத்தை துன்பத்துயரங்களில் இருந்து விடுபட்டு தங்களது பொன்னான நாளாக கருதி பட்டாசு கொளுத்தி கொண்டாடுவது மக்கள் உமது மக்கள் தயாராகி வருகின்றனர் என தெரிய வந்துள்ளது. 4 வருடங்களாக வடக்கு மாகாண சபையின் மூலமாக எமது மக்களுக்கு எதையுமே செய்யாத ஒருவர் மீண்டும் அதே பதவிக்கு வர துடித்து கொண்டிருப்பதும், அந்த பதவியில் அவர் ஒன்றுமே செய்யவில்லை, நானும் அதே பதவிக்கு வந்து ஒன்றுமே செய்யாமல் இருப்பதற்கு எனக்கும் சந்தர்ப்பத்தை தாருங்கள் என எமது மக்களிடம் கேட்கின்றவர்களும், வடக்கின் அரசியலில் குளிர்காய நினைக்கின்ற பொழுது வடக்கு மாகாணமானது வறுமை மாகாணமாக மாறுவதில் ஆச்சரியப்படுவதற்கு எதுவுமில்லை என்றே கூறி வைக்க விரும்புகின்றேன். எனவே தொடர்ந்தும் எமது மக்கள் இந்த நிலையில் இருந்தால் எதிர்வரும் காலங்கள் மிகவும் அபாயகரமானதாக இருக்கும் என்பதில் சந்தேகமில்லை. யுத்தம் இடம்பெற்றிருந்த காலகட்டங்களில் கூட தென்பகுதியில் இருந்து வடக்கு கிழக்கு மக்களுக்கு போதிய அளவில் எங்களால் உணவுப் பொருட்கள் உட்பட அத்தியாவசிய தேவைகள் அடங்கலாக சுகாதாரம் கல்வி போன்ற நடவடிக்கைகளுக்காக பொருட்களை அனுப்பக்கூடியதாகவும் ஏற்பாடுகள் செய்யக்கூடியதாக இருந்தது. என்னுடைய நேரம் போதாமையில் நான் இதை சபைக்கு பாரப்படுத்துகின்றேன். நன்றி.
தேங்க்யூ. கரு வாசுதேவ நானாக்கார மந்திரமா வத்துமாறு வினாடி தகத்துணாய்
கரு நியோஜக தானாகத்தை முன்னிஸ்துவத்தி பழமுகம மம கமத்தி அப்போ இரான் விக்ரமரத்ன நியோஜமத்துமா தான் ராஜ்யமத்துமா விஷயம் எதுமாகே கத்தாவட்ட பிரதான லிஸ்ட யுத்தாகத்தமே காந்தாவன் மென்வேன் கருத்திபேன யுத்துகமே ஆண்டுவ சனீபாரக்ஷக துவாவல் செஸ்வது ஆயங்கல் எத்துமாம்ப ஏ அத்தரமக்கேனோ தவத் வெனபது தீர்ன புழுவாங்க இவகன அப்படுக்கிறந்தே முதல மாத்தான் பார்லிமெண்ட்வேன் தமாய் ஏ பது நியம கல்லத்தே பார்லிமெண்ட் ஏ பதுகெனாவே முதல மாத்தான் இங்கே முதல மாத்தான் சேட்டோன்னாங்க ஏ பது திவாத்கரான்னு புழுவாங்க மே வித்தியே பிரயோகக்காரி பிரகாஷவலிங் கௌர்வாத் ரவட்டான் பே நம்ம எத்துமா ஏகன உங்க உதங்க அண்ணுவா கனங் இலக்கங் அத்துவ மேபலன்னு மே சனிபாரக்ஷகத்துவா மிச்சர் பாவிச்சுக்கருணா மிச்சர் கட்டியா பாவிச்சுக்கரான்னு சனிபாரக்ஷகத்துவா விகுணனா நிஷ்பாதனையக்கரணும் உதவியகே கர்மாந்தேதி உணுக்கரதீம வெனுவென் எத்துமா மே சபாவே கதா கருபாய் மட் பெனீகி கெசே நமுத்வேவா எத்துமாட்ட காந்தாவன் விசின் கிவியுதுதே அக்தேனு காந்தாவன் விசின் எத்துமாட்ட கியாவி அது அணிக்குத் சியலும காந்தாவன்ட்டு உபனாக்கரண தேவால் வல மில வடிவே மின்தி பெனவாய ஏ வடிவென மில கணன் வல சந்தர்ப்பே துல மே செஸ்பத் தெய்வத் கிரீமெங் லபின லாபைய அப்பட்ட சத்தேகடவா ஜனங்கன்னு பரி ஐ அணிக்கேவாய வடிவென கேஸ் வல மில வடிவெனுவா பிரவாண காஸ்து வல மில வடிவெனுவா ஏவாயே எக்கத்துவார பலன கொட்ட எயின் அதிவென பீடனையாய் ஒய் செஸ்பத் தீபத் கிரீமெங் அதிவென சானையாய் தெக்காத்தரே திபென்னே அஹாசர பொழுவாகே பரத்தரையா ஏங்கடுமே அப்பே கதா கருப்பு ரங்கி பண்டார் மத்துமா கிவ்வா அமத்துமா கிவ்வா முழுவதும் மில்வடி விலகியான் மோகாத் மில்வடி விளான் எதுமா மங்கி தண்ணி தேசபாலன் வாசியின் ஜாதி அந்தே ஜாதி அந்தேக்கு அண்ணி ஆய் பின்னின்னு மன்ன ஏ பிரதிக்ஷேபகர்ணுவா தகினதே பலன் தோஸ் ஹூ ரிஃப்யூஸ் டு சி நன் ஆ மோ பிளைண்ட் தட் தோஸ் ஹூ ரிஃப்யூஸ் டு சி ஏக்கு அண்ணி தமன்ட்ட பெண்ணினதே தகீம பிரதிக்ஷேபகர்ண தரமே தேசபாலன் அந்த கமக் ரங்கி பண்டார மகத்தார்த்தியன் பாவ பேணும் ஐ அப்படி பலன் தீயன்னே இலக்கம் திக துணக்கன வித்தர உத்தமனே இலக்கம் எதா துணை ஹத்தை தெதாஸ் பாலுவே அது தெதாஸ் தாட்டு வேணும் கொட்ட பாகை நாமிய உத்தமனைக்கு என்ன முகத்து கேள்வி துமா தான் தீ உத்தமனைக்கு என்ன மிலவடிவுமே வேக தி ஏவிதியே மிலவடிவுமே வேகையாக் தீயனமாய் கேன கொட்ட எத்தனையும் பேணுமா මේ කාල පරිච්ඡේද දෙකේ තිබෙන්නා වූ මහා පරතරය මිල වැඩිවීමේ වේගය ඇති. ඊළඟට අපි ගත්තොත් මේ පොලි රේට්ටු එදා 2015-11 පමණ තිබුණු පොලි රේට්ටු දැන් 17%. ඉතින් පොලි රේට්ටු බලපානවා රටේ හැම භාණ්ඩයකම මිල ගණන් වෙයි. හැම සේවාවකම මිල ගණන් වෙයි. එහෙමනම් ඒ පොලි රේට්ටු වල වැඩිවීම මේ රටේ මිල ගණන් වලට කෙලින්ම බලපා තිබෙන බව මේ මැති ඇමතිවරු හංගන්න හදනවාද කියන එක මම දැනගන්න කැමතියි. දැන් මේ අපේ රවි කරුණායක මැතිතුමා එනකොටම මට මතක් වුණේ අර මන්දිර බද්ද වගේ ඒවා. මේ එතුමා දිනසීයේ ගෙන ආපු යෝජනා අතර තිබුණා මන්දිර බද්දා තවත් නොයෙකුත් බදු ඉහළ පන්තියට ගහපු. ඒ බදු ඔක්කොම අන්තිමට කරකැවිලා ඉන්නේ මහජනයාගේ කරපිටට. ඇයි මේ ඔක්කොම මන්දිරවල ජීවත් අන්තිමට මන්දිර බද්ද ක්‍රියාත්මක වුණේ නැහැ. තමුන්නාසේ දන්නවා එක මන්දිර බද්ද ප්‍රායෝගික හේතු මත ක්‍රියාත්මක කිරීම පැත්තකට දැම්ම. ඕන හේතුවක් කියන්න අන්තිමට ඒ බදු තමයි ඉවත් වෙන්නේ. අනිත් අතට දමන බදු හෙමින් කැරකි කැරකි ඇවිල්ලා මේ රටේ සාමාන්‍ය මහජනයාගේ ඔළුව උඩටමයි එකතු වෙන්නේ බර ගොඩක් හැටියට. මෙන්න මේ තත්ත්වය අපි දන්න නිසා අපි කැමති පෙන්නුම් කරන්න මේ වැඩි වෙන මිල ගණන්වල ජීවන වියදමේ තියෙන අංකයක්. ජීවන වියදමේ අංකය 107යි 2015 2018 වෙනකොට 127යි. ඒ කියන්නේ වැඩි වූ අවුරුදු 3 වැඩි වූ ප්‍රමාණය. අපි ඒ පෞගිය අවුරුදු 3ත් එක්ක සංසන්දනය කරනකොට අන්න අපට පේනවා උද්දමනයේ වේගය වැඩි වුණු ප්‍රමාණයෙන් මේ ජීවන වියදම් අංකය වැඩිවීමේ තත්ත්වය අපට තේරුම් ගන්න පුළුවන්. වැඩි ලොකුවට බලන්න ඕනේ බත් පැකට් එක මිල රුපියල් 10කින් විතර වැඩි. අපේ හර්ෂ ඇමතුමා ගියා බත් පැකට් වල මිල ගණන් බලන්න. හැබැයි ගියේ වැරදි කඩවල් වලට. ඔබතුමාට එන්නේ තියුනේ විනය අලංකාර මාවතේ තියෙන කඩේකට. ඔබතුමා ගියේ UNP කඩේකට. ටර්මිනස් කඩේකට ගිහිල්ලා ඒගොල්ලන් කිව්ව දේවල් අහගෙන ආවා. දැන් අද වෙනකොට ඔබතුමාට අවසාන වශයෙන් පිළිගන්න වෙයි රුපියල් 10කින් විතර අද බත් පැකට් එකේ මිල වැඩි වෙලා. එතකොට බත් පැකට් එකේ මිල වැඩි වෙන්නේ එකමයි කියන එකේ තේරුම මොකද්ද? ඒකට යොදවන යෙදුම් වල මිල වැඩිවීම, මිනිසුන්ගේ කුලී වැඩිවීම, මේවා එකතු වුණාම තමයි බත් පැකට් එකේ මිල වැඩි වෙන්නේ. ඉතින් එහෙමනම් ඒ බත් පැකට් මිලදී ගන්න මිනිසුන්ගේ එදිනදා ජීවිතයේ ජීවන වියදම වැඩිවීම, මෙන්න මේවා තමයි අපි මිල වැඩිවීම හැටියට කතා කරන්නේ. හැබැයි දැන් තමුන්නාසේලා නියත වශයෙන්ම යම් යම් දේවල් වල මිල ගණන් නියම කරගෙන ඉන්නවා. තෙල් වල මිල ඒක වැඩි කරනවා. ඊළඟට තමුන්නාසේලා ගෑස් වල මිල මේකයි කියලා තිබෙන එකත් වැඩි වෙනවා. ඊළඟට මේ රටේ තමුන්නාසේලා නියම කරලා තිබෙන ඒ මිල ගණන් තමුන්නාසේලා විසින්ම වැඩි කරනවා. ඒ මගින් මේ රටේ මිනිසුන්ගේ ජීවන වියදම වැඩිවීමට හේතු වෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් අපි බලමු. එහෙම මිල ගණන් නියම කළා නැති බඩු භාණ්ඩ වැඩි හරියක් තියෙන. සබන් කෑල්ලේ ඉඳලා සෙරෙප්පු දෙක දක්වා මේ භාණ්ඩ වලට මිල නියමයක් නැහැ. මේ මිල නියමයක් නැති භාණ්ඩ හැම මාසයකට හැම ආරකටම සැරයක් මිල වැඩි වෙනවා. මේක මේ රටේ මිනිස්සු දන්නවා. ඒ නිසා කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවාවල මිල සෙස්බද්ද ඉවත් කිරීමෙන් අඩු කරා වගේ කතාවලින් වහගන්න බැරි විශාල මිල වැඩිවීමක් අනිත් සියලු භාණ්ඩවල තියෙනවා. ඒකට තමුන්නාසේලා ඒවයි මිල පාලනය කරනවා. දැන් මං අහනවා ටවර් වලින් බද්දක් ගන්න යනවා. ටවර් වලින් ඒ කියන්නේ මේ විදුලි සංදේශ කුළුණු වලින්. ඒ කුළුණු වලින් ගන්න බද්ද තමුන්නාසේල එක පැත්තෙන් අරගෙන අනිත් පැත්තෙන් ටෙලිෆෝන් ගාස්තු පාලනය කරනවත් නෑ. ඉතින් එහෙමනම් ඒ ටෙලිකොම් සමාගම් වලට තමන්ගේ ඒ ගෙවන්න වෙන බිල තමන්ගේ කුළුණු වලට තමන්ගේ තවත් අතකින් ඒවා එකතු කරගන්නේ මේ රටේ සාමාන්‍ය පාරිභෝගිකයාගේ. ඉතින් මේක නොදන්නව නෙවෙයි. ඒ විදිහට තමයි මිනිස්සු ජීවිතය ගිනිගන්නවයි කියලා මේ පැත්තෙන් කෑ ගහද්දී ඔය ප්‍රධාන මූල්‍ය සමාගම්වල බැංකුවල කොම්පැනිවල ඒගොල්ලන්ගේ ලාභය පිළිබඳව තොරතුරු අපි දකින්නවා පත්තරවල බිලියන ගණන් වලින් එයාගේ ලාභ වැඩි වෙනවා. මේ තත්ත්වයේ යටතේ මේ මිල පාලනය පවා විහිළුවක් වෙලා තියෙනවා. ඇයි තමුනාසයා කියනවා මෙන්න හාල් මැස්සෝ මෙච්චරයි මේ මිලටයි විකුණන්න ඕන. කඩේට ගියහම තියෙනවා හාල් මැස්සෝ වර්ග තුනක්. එතකොට මේ පාලන මිලට තියෙන හාල් මැස්සෝ ඉතාම බාල වර්ගය. දියේ කරගෙන යනවා බැරිම මිනිහා. ඊළඟ වර්ගය ගන්න යනකොට පාලන මිලක් නැහැ. ඇයි ඒකේ අර වර්ගයේ ඉහළයි. එතකොට වර්ගයේ ඉහළ වේවා මිලදී ගන්න පුළුවන් අය වර්ගයේ ඉහළේම මිලදී ගන්නවා. මුකුත් කරගන්න බැරිම අය අර බාලම බඩු අරගෙන යනවා. මේකේ අන්තිමට ක්‍රියාත්මක වෙන්නේ වෙළඳපොළ නීතියයි. ඒකයි මම මේ කියන්න හදන්නේ. මිල පාලනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ මිල පාලනය ඒ වායේ තියෙන වර්ගය අනුව වෙනස් වී ගිහිල්ලා මිනිසුන්ට කන්න පුළුවන් විදිහේ පරිප්පුවක් ගන්න ගියොත් ඒ මිනිසුන්ට වැඩි ගෙවන්න වෙනවා. අර නියමිත මිල පරිප්පුව ගත්තාම ඒ පරිප්පුව කාලා වැඩක් නැතේ කියලා මිනිස්සුන්ට දැනෙනවා. ඉතින් ඒ නිසා ආණ්ඩුව ඉදිරි කාලයේදී මේ ඔක්කොම මිනිස්සුන්ට කවාපු පරිප්පු තමන්ට කන්න වෙන කාලයකට ඉදිරියේදී ළඟා වෙන බව අපට සැකයක් නැහැ. ඊළඟට මම කැමති මේ රුපියලේ බාල්දුව ගැන කියන්න. රුපියලේ බාල්දුව අපට කිව්වා එක්තරා විදිහකට ඒක මේ යහපත් දෙයක් කියලා. මම හිතන්නේ සී කල්පනාව තියාගෙන අපිට මේ කියන්න පුළුවන් කියලා. රුපියලේ බාල්දුව අපට වළක්ව ගන්න බෑ කියනවනේ ඒක වෙනම කාරණයක්. මේක යහපත් දෙයක් කීම මොනතරම් අපරාධ කතාවක්ද කියලා මම අහන්න කැමතියි. මොකද මේකේ සමස්තය අරගෙන බැලුවාම ඒ අපේ අපනේනෙන් ලැබෙනා වූ ප්‍රයෝජනයයි ආනේනෙන් අපට ලැබෙන බරයි මෙන්න මේ දෙකයි සංසන්දනය කරන්න ඕන. අපි ආනේනෙ කිරීම වලට අපේ ට්‍රේඩ් ඩිවිසිට් කීයද වෙළඳ ශේෂයේ පරතරය බැලුවාම අපි අපනේනෙ කරන දේ වගේ දෙගුණයක පරතරයක් වෙළඳ ශේෂයේ තියෙනවා ආනේනෙ කරන ඒවයි. එතකොට රුපියලේ වටිනාකම පහළ වැටෙනකොට ඒකෙන් ආන යන්නේ කරන හැම බඩුවකටම ඒ වදින පහර අපට වැදිනකොට අපට දෙගුණයක බලපෑමක් තියෙනවා ඒකේ නරක පැත්ත.
ඔබතුමාට විනාඩි දෙකක් තියෙනවා තව.
මම ඒ නිසා කියන්න හදන්නේ මේ රුපියල බාල්දු වීමට හේතු වෙලා තියෙන්නේ ඩොලර් වලට තියෙන ඉල්ලුම වැඩිවීම නිසා. ඇයි ඩොලර් වලට ඉල්ලුම වැඩි වෙන්නේ? ඩොලර් වලට ඉල්ලුම වැඩි වෙන්නේ මේ රටේ සල්ලිකාර මිනිස්සුන්ට, සල්ලි තියෙන මිනිස්සුන්ටයි ආණ්ඩුවටයි උවමනා කරන දේවල් ආනයනය කරන්න. මේ රටේ හිතුව හැටියට තමන්ගේ වර්තන ගිනුමේ මුදල් අරගෙන මේ රටෙන් පිටවී යන්න, මේ රටේ තියෙන අර කාඩ් පත් අරගෙන පිටරට ගිහිල්ලා තමන් කැමති හැටියට වියදම් කරන්න, මේ ඔක්කොම එකතු වෙන්නේ අර ඩොලර් වල ඉල්ලුමට. මේ ඩොලර් වල ඉල්ලුමට පළවෙනි වශයෙන් වග කියන්න ඕන මේ ආණ්ඩුවේ තියෙන වැරදි ආනයන ප්‍රතිපත්තිය. ඊළඟට ලිබරල්කරණයේ ප්‍රතිපත්තිය. මේ විදේශ විනිමය ලිබරල්කරණය කරපුවාම අපට වැඩිපුර එනවයි කිව්වා. නමුත් වෙලා තියෙන්නේ වැඩිපුර හෝදපාලුවකට අපේ රටේ විනිමය අධභාජනය වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ රුපියලේ වටිනාකම අද වැටීමට හේතු වෙලා තියෙන්නේ එක පැත්තකින් අපි දන්නවා කවුරුත් මේ රටෙන් පිටවී යනවා විශාල මුදලක්. මේ රටේ ට්‍රෙෂරි බිල්ස් වල එහෙම නැත්නම් බොන්ඩ්ස් වල විදේශිකයන් ආයෝජනය කරපුවා ආපහු අරගෙන යනවා. ඇත්ත තමයි ඇමරිකාවේ පොලි මිල ඉහළ යනවා, පොලි වටිනාකම. ඒ නිසා මෙහෙන් අරගෙන ගිහිල්ලා එහාට තැන්පත් කරනවා. ඒකත් ඇත්ත තමයි. නමුත් අපි දැනගත යුතුයි අපේ රටේ අපේ රුපියල පුළුවන් තරම් දුරකට රැකගන්න. මොකද අපි ආනයනය කරන ප්‍රමාණය අපි අපනයනයෙන් ලබන ආදායමට වඩා දෙගුණයක් වැඩි, දෙගුණයක් වැඩි. ඒ නිසා දෙගුණයකට වඩා වැඩි. ඒ නිසා අපි අපේ රටේ රුපියලේ වටිනාකම පාලනය කිරීමේ ප්‍රශ්නයට අපි කල්පනා කරනවා නම් අපේ රටේ ඕන තරම් තෙල් ආනයනය කරන්නේ නැහැ. මම යෝජනා කළා ඇයි අපට තෙල් සීමා කරන්න බැරි? මේ තෙල් වලට තමයි අපේ ආනයනයෙන් විශාල වැඩි පංගුවක් යන්නේ. ඇයි අපට තෙල් පාවිච්චිය සීමා කරන්න බැරි? ඇයි අපට සීමා සහිත ප්‍රමාණයකට මේ රටේ තෙල් නිකුත් කිරීම කරන්න බැරි? දැන් අපේ රටේ ආදායම පිළිබඳ ප්‍රශ්නයක් එක්කයි මේව වැඳිලා තියෙන්නේ. අපි දන්නවා අපේ රටේ ආදායම තිබුණ රජයට බදු ගන්න ඕන. බදු ගන්නේ නැතුව බදු ගැනීම අඩු කළා ජනයාගේ ආණ්ඩුවට ආදායම් ගන්න තිබුණු රජයේ ව්‍යවසායන් එකින් එක විකුණුවා. ඉස්කාගාර සංස්ථාව අපට රුපියල් කෝටි දහස් ගාණක් මේ ඇල්වතුර වලින් ගෙනලා දුන්නා. ඒවා දුන්නා හරි ජයවර්ධනලාට. ඉන්ෂුරන්ස් එක දුන්නා. ඒවා බේරගත්තා බිලියන 26ක ලාභයක් එක අවුරුද්දක. වරාය කොටස් පවරලා දීලත් ඉතුරු වේවා ආදායම බිලියන 11ක් මේ ව්‍යවසායන්ගෙන් එන ආදායම්. බංකරින් වලින් අපිට කොච්චර ආදායමක් තිබුණාද? බංකරින් වලින් තිබුණු ආදායම කොම්පැනිකාරීන්ට දුන්නා. ඒ නිසා අපිට බිලියන කීයක් නැති වුණාද? මේ විදිහට මේ රටේ ආණ්ඩුවේ ආදායම් පුද්ගලයන්ගේ ලාභ බවට හරවලා දීපු මේක්ෂත් ජාතික පක්ෂයේ කාලයත් චන්ද්‍රිකාගේ කාලයත් මේ කාල පරිච්ඡේද දෙකම මේ රටේ අද තියෙනවා නම් අර්බුදයක්. ඒ අර්බුදයට වගකිවිය යුතු ප්‍රධානම ආණ්ඩු පාලන දෙකක්. මක් නිසාද මේ රටේ රජයට එන ආදායම් මාර්ග රාජ්‍ය ව්‍යවසාය මගින් රජයට අහිමි කරපු කාලයක්. ඒ වගේම
මේ රටේ මන්ත්‍රීතුමා
අවසාන එක පැත්තකින් ඉහළ පන්තිය වෙනුවෙන් ඔවුන්ගේ උවමනාකම් අනුව මේ රටේ ඔවුන්ගේ පාරිභෝජන භාණ්ඩ සීමා විරහිතව මේ රටට ගෙන්වමින් මේ රටේ තියෙන මුදල් සල්ලි තියෙන උදවිය සීමා විරහිතව මේ රටෙන් අරගෙන යන ලිබරල් පාලනයකට ඉඩදීම තුළින් මේ රටේ රාජ්‍ය ව්‍යවසායන්ගේ ආදායම් ධනපති පන්තියට පාවා දීම තුළින් විදේශිකයන්ට පාවා දීම තුළින් මේ රටට වෙච්ච අගතිය අද මේ ආණ්ඩුව යටතේ මේ රටට ශාපයක් වී තිබෙනවා. ඒ ශාපයෙන් මේ රටේ ජනයා ගැලවීමට ඉදිරි කාලයේ ජනතාව සූදානම් වෙමින් ඉන්න බව කියමින් මා නිහඬ වෙමි.
බොහොම ස්තුතියි.